के सामने ये देखा, इतना तो जान आप प्रकाश चंद्र बेटा, 100 के भी प्रकाश करी के सामने ही देखे थे प्रकाश चंद्र तो हमें
කරන දෙයක් නෙමෙයි. ආ මම ශෝක කරන්න ඕනේ, මම ටිකක් අඬන්න ඕනේ, ටිකක් වැළපෙන්න ඕනේ කියලා මේ හිතාමතා කරන දෙයක් නෙමෙයි, කෙරෙන දෙයක්. කිසියම් ප්‍රමාණයකට ඒ දේ සම්බන්ධයෙන් බලාපොරොත්තු තිබුණද, ආශාව තිබ්බද, ඒ ප්‍රමාණයට ඒ ආශාව තිබුණු හිත ශෝක කරනවා. ඒ ප්‍රමාණයට වැළපෙන බලාපොරොත්තු වේ මට්ටමට. ඒ සාමාන්‍ය ලෝක ස්වභාවය. එච්චරයි. ඉතින් ඒ ප්‍රශ්නයක් වුණාම දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, කම්කිදිරි ගන්නවා, කන්න බැරි වෙනවා, නිදා ගන්න බැරි වෙනවා, වැඩට යන්න බැරි වෙනවා, හිනා වෙන්න බැරි වෙනවා. එහෙම ඒ වේගය තියෙනකල්, ඒ දුක තියෙනකල් ඒ විදිහ තමයි. මේ සමහර විට දවසක් තියෙනවා, දෙකක් තියෙනවා, සතියක් තියෙනවා, මාසයක් තියෙනවා, මාස දෙක තුනක් තියෙනවා. ඔහොම ගිහිල්ලා ටික 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 ශෝකය අඩු වෙනවා. ශෝකය අඩු වෙනකොට අර බැරිව තිබුණු දේවල් ආයෙ පුළුවන් වෙනවා. ආයෙ කන්න පුළුවන්, රහ දැනෙනවා, නිින්ද යනවා, හිනා වෙන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම පුළුවන්. ඉතින් එහෙම ඉන්න දැන් ඔක්කොම හරි, ප්‍රශ්නයක් නෑ ඉන්න. ඒ ඉන්නකොට ආපහු හිත තවත් දෙයකට, දෙයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු හදා ගන්නවා, ආශා කරනවා. ටික ටික නැවතත් හිත දුකක් හදා ගන්නවා. ටික ටික දුක කියන්නේ මහා අහස් වෙඩිල්ලක් නම්, ශෝකය කියන්නේ ඒ ශෝකය නැමැති අහස් වෙඩිල්ල පුපුරවන් දවසක පිපිරලා යනකල් එකතු කරන. හරියට වෙඩි බෙහෙත් කොටනවා වගේ ටික 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 කොටනවා. ආශාව. තට්ටුවෙන් තට්ටුව බලාපොරොත්තු හදාගන්න. එහෙම ගිහිල්ලා ආපහු දවසක ඒ ශෝකේ පුපුරලා යනවා. ආයෙත් මොනවා හරි වෙනවා, නැති වෙනවා, අහිමි වෙනවා, කඩ වෙනවා. ඉතින් ආපහු අඬනවා, ආයෙත් ශෝක කරනවා, ආයෙත් කන්න බැරි වෙනවා, ආපහු නිින්ද යන්නේ. ඒ තත්ත්වය. ඉතින් මෙහි කෙලවරක් නැහැ. ශෝකය කියන එකට ওই විදිහට මේ ශෝක වීම් වලට කෙලවරක් නැහැ. එකකින් නවති, දෙකකින් නවති, දහපාරක් ශෝක කරාම නවති. එහෙම ශෝකේ නැහැ නිමාව. ඔහේ ශෝක කරනවා, අමතක වෙනවා, ආපහු ශෝක කරනවා, ආයෙත් අමතක වෙනවා. මෙහෙම තමයි යන්නේ. මක් නිසාද ශෝකය කියන්නේ නිකම්ම නිකන් ඇඟීමක්. දැන් මේ ඒ වෙනුවට කිසියම් කම්පනයක් ඇති වුණහම, කම්පිත සිදුවීමක් වුණහම තමන්ට හරි ලෝකයට හරි එය තේරුම් ගන්න උත්සාහ කිරීම. අන්න එතකොට ඇති වෙනවා අර ශෝකයේ වෙනුවට සංවේගය. තේ දුක තේරුම් ගන්නකොට, ප්‍රශ්නේ තේරුම් ගන්නකොට ඇති වෙන්නේ ශෝකයක් නෙමෙයි සංවේගයක්. ශෝකේ වුණත් කෙනෙක් තේරුම් ගන්නකොට ශෝකේ පෙරලෙනවා සංවේගයකට. දර කලින් කියපු කාරණේම අපි තේරුම් ගන්නවා නම් මේ ශෝක කිරීමේ කෙලවරක් නැහැ. මා කොපමණකල් ශෝක කරලා තියෙනවද මේ ජීවිතේ? කී පාරක් නම් අඬලා බෙදලා වැළපිලා කඩ පසු වෙන්න පටන් ගත්තොත් අන්න ශෝකේ පෙරලෙනවා සංවේගයක් බවට. ඒතර සංවේගය කියන්නේ අවබෝධයක් එක්කෙන හැඟීමක්, ප්‍රඥාවක් එක්කෙන. ඒක නිකම්ම නිකන් හැඟීමක් නෙමෙයි. ඒතර තියෙනවා භවනාව. තේරුම් ගැනීම. අන්න එතකොට ඒක වේගයක්. සංවේගය කියන්නේ ඒක වේගයක්. ඒ වේගයේ උදව් වෙනවා මේ එක දුකක් නෙමෙයි, එක දුකක් තුලින් ඇති වෙන සංවේගය උදව් වෙනවා සියලුම දුක් වලින් ඈත් වීමේ මඟ හොයාගන්න. ඒතර සංවේගය කෙනෙක්ව යොමු කරනවා ධර්ම මාර්ගයට. ශෝකේ යොමු කරන්නේ ශෝකේ එහෙම නැතිලා ආපෝ ඔයා වැටෙන්නේ සාමාන්‍ය ජීවිතේ. ආයෙත් ශෝක කරනවා. එතකොට මොනවත් ඕනේ නැහැ කියලා හිතනවා. ශෝකේ නැතිනම් ආපෝ වර විපාකච්ච හැම එකක්ම ඕනේ වෙනවා. නමුත් සංවේගයෙන් පුද්ගලෙක් වෙනස් කරනවා. එයා අලුත් විදිහකට ලෝකේ දිහා බලන, ලෝකේ තේරුම් අරගෙන ජීවත් වෙන්න හදන කෙනෙක් බවට පත් වෙනවා.
ඒ
නැහැ, එහෙම අවශ්‍ය නැහැ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නටම අවශ්‍ය නැහැ. හැබැයි සාමාන්‍ය මට්ටමේ දුක පිළිබඳ, සංසාරය පිළිබඳ කිසියම් වැටහීමක් හැඟීමක් එන්නට. ඒකත් එක්ක තමයි සංවේගය එන්නේ. නිකම්ම ඒ අවබෝධය නැතුව සංවේගයක් පහළ වෙන්නේ. එතකොට එන්නේ අනුකම්පාවක්. ඕකිය කනගාටුවක් විතරයි. මොකද අපි දකින්නේ ඒ ප්‍රශ්නේ විතරයි. කෙනෙක් අසනීපලා ඉන්නකොට එයා විඳින දුක පේනවා. හැබැයි අපිට පේන්නේ අසනීපේ හින්දා විඳින දුක. අපි හිතන එයා අසනීපේ සනීප වුණොත් නැත්තම් ඒ ලෙඩේ නැත්තම් මේ දුක නැහැ. ඉතින් අපි දකින්නේ බොහොම පටු, බොහොම පුංචි තැනක් විතරයි. ඒ ලෙඩේ තිබ්බත් නැතත්, සුව වුණත් නැතත් දුකේ කෙලවරක්. අනේ එහෙම බලනකොට තමයි ඇතිවෙන්නේ දුක් විඳින හැම දෙනා කෙරෙහිම සංවේගය. තමන්ුත් එක්ක දුක් විඳින අය විතරක් නෙමෙයි, සැප විඳිනවා කියලා හිතන කියන හැම දෙනා කෙරෙහිමත් ඇතිවෙන්නේ සංවේගය. සිද්ධියක් වලින් තමයි හඳුනන්නේ සංවේගය එන්නේ. එක්ක තමන්ගේ දුකක්, එහෙම නැත්නම් අනිත් අයගේ දුකක්. එක්ක තමන්ගේ ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයගේ ප්‍රශ්නයක්. මොකක්ද ඒ එහෙම ප්‍රශ්නයක්, දුකක්, ගැටලුවක් අරහා ගියාම තමයි සංවේගය එන්නේ. නැත්නම් එහෙම නැත්නම් එන්නේ උපේක්ෂාව. එහෙම ප්‍රශ්නයක් නැතුව නිකන් ලෝකේ දිහා බලනකොට තියෙන්නේ උපේක්ෂාව. උපේක්ෂාව එකක්. උපේක්ෂාවෙන් ඉතින් කරන්නේ නැහැ නේ කිස්තයක්. ඔහි ඉන්නවා. උපේක්ෂාව ඇති වුණාට පස්සේ ඉතින් ඒක නැවතුමක් වගේ නේ උපේක්ෂාව. සංවේගී එක වේගයක්. මේ ආධ්‍යාත්මික මාර්ගයේ ධර්ම මාර්ගයේ යන්න ජවයක් දෙන සංවේගී. සතියෙන් කරෙන්නේ ඒ හීනෙන් අවදි කරගන්න. ඕනේ වෙලාවක ඕන එකක් වෙන්න පුළුවන්. අහවල් දේ නොවේ කියන්න බෑ. ඕනෑම දෙයක් යාළු වෙලා ඉන්න කෙනෙක්ගේ මිත්‍රත්වයෙන් යන්න පුළුවන්. මේ මිනිස්සු අධිකටම ඉන්න පුළුවන්. නමුත් මිත්‍රත්වයෙන් යන්න පුළුවන්. පැහැදිලා ඉන්න කෙනෙක්ගේ ප්‍රසාදයෙන් යන්න පුළුවන්. මේ ඇස් දෙකේ පෙනීම යන්න පුළුවන්. කන් දෙකේ ඇසීම යන්න පුළුවන්. මේ වාඩි වෙලා පැයක් විතර ඉන්න පුළුවන් හැකියාව යන්න පුළුවන්. මේ ධර්මයේ පිළිබඳ තියෙන ශ්‍රද්ධාව යන්න පුළුවන්. අපිට මේ මෙහෙම දවස් ගානක් කාලය වෙන් කරගෙන ඉඳ තියෙන විවේකය මියන්නට පුළුවන්. මේ ඕන එකක් මේ යන දේවල් නොමියන දෙයක් නෑ ඔතන එකතුවක්. අපි දන්න කියන කිසිම කෙනෙක් ළඟ කිසිම දෙයක් ළඟ නොමියන ස්වභාවයක් නෑ. කියන්නේ ඒ බව හිතට හේතු ගැන්වීම තමයි මරණානුස්සතියෙන් කරන්නේ. එතකොට එයින් බලාපොරොත්තු වෙන මූලිකම අරමුණ තමයි අප්‍රමාදය ඇති කිරීම. ඒ නිසා ජීවත්ව තියෙන කාලය තුල ප්‍රයෝජන ගන්නට ඇහෙන කලින් මේ වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාව තියෙන කාලේ ඒක ප්‍රයෝජන කරගන්න. විවේකයෙන් ප්‍රයෝජන කරගන්න. විවේකේ නැති වෙන්න කල්‍යාණ මිත්‍රයන් ඉන්න කාලේ ප්‍රයෝජන කරගන්න. එයයි නැති වෙන්නේ. දැන් අප්‍රමාදී. ඒක ඉතින් බැලුවහම පේන මානව සමාජයේ දිහා බැලුවහම පේන කල්ලි ගැහෙන රංචු ගැහෙන සම්බන්ධතා පවත්වන එයයි දිහා බැලුවහම බලන්න පොදු එන එක කුලකයක් වගේ හැදෙනවා. ඒ කුලකේට පොදු ලක්ෂණ තියෙනවා. ඒ පොදු ලක්ෂණ වලින් තමයි මේ පිරිස බැඳලා තියාගන්නේ. මේක ලෝක ධර්මතාවය. එතනේ ආකර්ෂණයක් තියෙනවා. කිසියම් ලක්ෂණයක් පොදුද ඒ ලක්ෂණයේ තියෙන හැමෝම ආකර්ෂණය. ඉතින් පොදු නැති ලක්ෂණක් තියෙනවා ඒ අතර. ඒතකොට තමයි ගැටීම එන්නේ. ඉතින් ඕනෑම එකතු වීමක් තුළ ගැටීමකුත් තියෙනවා. 100%ක්ම සමාන නැති නිසා කොහොම හරි හොඳට බලන්න ඒ ස්වභාවයේ පේන. ඕනෑම දෙයක්. ඒ වතුරක බලන්න. ඒක එක තැනකට පුංචි ඔය ගලාගෙන යන වතුරකට බලන්න එක තැනකට පුංචි රොඩු කෑල්ලක් ඉවත් එකතු වුණොත් යන යන රොඩු ඔක්කොම එතනට එකතු වෙනවා. දෙයට බලන්න කානුවක ගඟක ඇලක ගලාගෙන යන වතුරක් තියා එක තැනක මොනවා හරි තිබුණා නම් ඊට සමාන දේවල් ඔක්කොම එතෙන්ට එකතු වෙනවා. ඒත් මේක ලෝක ස්වභාවයක්. මේ සමාන දේවල් ආකර්ෂණය වෙනවා. ඒකට උත්සාහයක් ගන්න ඕනේ නැහැ. විරායාසයෙන්ම වෙනවා. දැන් අපි ওই කොහේරි මෙතෙන් දෙනකොට දැන් සරෙප්පු දෙක එකිනෙක ගලවලා තිබ්බොත් අනිත් අයගේ සරෙප්පුත් එතෙන් එකතු වෙනවා. මේ ස්වභාවය. එක තැනකට එක්කෙනෙක් ඔය මේ කොල කෑලි කීපයක් විසික් කරොත් ඔක්කොම ලයිස්ට් ඔක්කොම කොල ටික එතෙන්ට ඇදිලා යන ගතියක් තියෙනවා. හැම දෙයක් පිරිසුදු දෙයක් අපි පිරිසුදුයක් තිබ්බොත් එතෙන් පිරිසුදුකම එකතු වෙනවා. අපි පිරිසුදු දෙයක් තිබ්බොත් අපි පිරිසුදුකම එකතු වෙනවා. ඉතින් ඒක මනස ඇතුළත් ඒ වගේ. තරහ බලන්නක. තරහට එකතු කරගන්නෙම තරහ එන දේවල්ම තමයි. තරහක් බලන්න ඒ වෙලාවට යා මතක් කරගන්නෙම තව තව තරහ වැඩි වෙන දේවල්ම තමයි. එයාට පේන්නේ තරහ අඩු වෙන දේ තියෙනවා කියලා. අනිත් කෙනෙක් ගිලන හොඳක් තියෙනවා, එයා කරපු උදව් තියෙනවා. ඒව පේන්නේ නැහැ. කවුරු හරි කිව්වත් ඇහෙන්නේ පිළිගන්න ලෑස්තිත් නැහැ. එයා එකතු කරන්නෙම තව තවත් අර අඩුපාඩුකම්. ඒ වගේම තමයි ප්‍රසාදය ඇති වුණා. පැහැදීම ඇති වුණා. එයා එකතු කරන්නේම පැහැදීම වැඩි වෙන දේවල්. දුර්වලකම්, අඩුපාඩුකම් ඒවා එයා පිළිගන්න ලෑස්ති නැහැ. ඒවා බහර ගන්න ලෑස්ති නැහැ. ඒවා දකින්න ලෑස්ති නැහැ. ප්‍රසාදය එකතු කරන්නේ පැහැදෙන දේ. බයක් වුණහම බලන්න. හොඳට බැලුවොත් බය වෙන්න දෙයක් නැහැ. බය නොවි ඉන්න පුළුවන්. සාධක තියෙනවා. නමුත් බයක් ආපු ගමන්ම මතක් වෙන්නේ බය, තවත් බය වැඩි වෙන දේ. ආපු කතන්දර කියවපු පොත්වල බය නැති කරන දේවල් ඕන තරම් තියෙනවා ඒ කියවපු පොත්වල. නමුත් ඒව නෙමෙයි අපිට මතක් වෙන්නේ බය වැඩි වෙන දේ. දැන් මේක තමයි ස්වභාවය. භව කියන්නේ ඒකට තමයි. ඔහේ වෙනවා. ඔහේ යනවා. ඉතින් අන්න මේ හිතාමතා හිතලා නුවණින් මේ කල්පනා කිරීම අවශ්‍යතාව වෙන්නේ මේ නිසා. ওই වැඩේට නුවණක් ඕනේ නැහැ. අවධානයක් අවශ්‍යත් නැහැ. ඔහේ වෙනවා. ඒකට අවධානය ඕනේ, සිහිය ඕනේ, නුවණ ඕනේ. තරහක් ආවම තරහ වැඩි වෙන දේ එකතු කරගන්න නැතුව ඉන්න. තරහ අඩු වෙන දේ දෙකට එකතු කරන්න. අතුර දාන්න ගින්නකට. ඒකට තමයි වීරිය නුවණ වුණා. ගින්න නිවෙන්නේ මොකකින්ද කියලා හොයාගන්න අඳුනගන්න. ඒ ගින්න නිවිය හැකි දේවල් ගින්නට එකතු කරන එක. ඒ තමයි භාවනාව කියන්නේ. සම්මා වායාම කියන්නේ ඒකයි. වීරියක් ඕනෙ වෙන්නේ එතන. දුකක් ආවත් ඒවා ඕනේ තරම් තව තව දුක වැඩි වෙන විදිහට හිතේ හිත යන්න පුළුවන්. තමන්ම දන්නේ නිකං අඩිය තිබ්බහම ඒ පාරෙත් හැතැම්ම ගානක් ගිහිල්ලා තමයි දැනෙන්නේ මම මේ මොකද මට කරගත්තේ කියලා. මොනවද මම මේ හිත හිතින්නේ? Tamanṭama bæ ඊට පස්සේ ගොඩේ ඉන්නේ. එච්චර ගැඹුරට දුක නැමෙති ලිඳ හාරගෙන ගිහිල්ලා දැන්. Tamanma yaragena yanne adiyen adiya haragena yanawa eka athulata. ඊට පස්සේ Tamanṭa taniyema ගොඩේ ඉන්නත්. දැන් කවුරු හරි අත දීලා ඇදලා ගන්නද? මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඒ වෙන්නේ ඒ සාමාන්‍ය වීමට තමයි භව කියන්නේ. මොකක් හරි අල්ලගත්තාම අල්ලගත් එක දිගේ උනේ යනවා. උපාදාන පත්‍ය භවෝ. ඒක නෙමෙයි මේ සිහිය ඇති කරගන්න. මොකද වෙන්නේ කියලා අඳුනගන්න. ඒතර බීජයක් හිතට ආවම තරහේ හරි දුකේ හරි බයේ හරි සැකේ හරි බීජයක් හිතට ආවම ඒ බීජයට වැඩෙන්න පෝර දාන්න එපා. එකතු කරන්න එපා සාධක. ඒ දුක නැමැති බීජය තරහ නැමැති බීජය රෝපණය වෙන. වැඩෙන, වැවෙන, මුල් අදින, ඵල දරන, මල් පිපෙන. සාධක එකතු කරන්න එපා. ඒවා අඳුනගන්න ඒ සාධක. අඳුනගෙන අයින් කරන්න. ඈත් කරන්න. එනොට එකතු කරන්න දුක අඩු වෙනවා. බලන්න මෙතන දුකක් නැතිව හිතන්න බැරි මට මේ දේ ගැන. ඒක පුරුදු කරන්න භාවනාවක් විදිහට. තරහයන කලින් ඉන්න එපා. ඔය ක්‍රමේ පුරුදු කරන් තියාගන්න. ඔය ශිල්පීය ක්‍රමේ පුරුදු කරගන්න. තරහ නැති වෙලාවට පුරුදු කරන් තියාගන්න. යමක් ගැන තරහක් ඇති නොවන විදියට කොහොමද හිතන්නේ? දුකක් නොවන විදියට කොහොමද හිතන්නේ? මෛත්‍රියක් කරුණාවක් ඇති වෙන විදියට හිතන්නේ කොහොමද? ඒක පුරුදු කරගන්න. අනුස්සති කියන්නේ ඒකයි. පුරුදු කරගන්න. නැවත නැවත ඒ අනුව හිතලා පුරුදු කරගන්න. එතකොට එහෙම ඒ පුරුද්ද ඕනේ. ඒක ප්‍රශ්නයක් වෙන්න කලින් පුරුදු කරගෙන තියාගන්න. තියාගත්තාම ඒව පුරුදු කරලා තියාගත යුතු දේවල් අනුස්සති කියන්නේ. තියාගත්තාම අන්න ප්‍රශ්නයක් වුණාම ඒ දේ යොදා ගන්න පුළුවන් ඊට පස්සේ. තරහක් ආවම අර මෙත්තානුස්සතිය පාවිච්චි කරන්න පුළුවන්. පුරුදු කරලා තිබ්බොත් හැබැයි තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සතිය පුරුදු කරන්න බෑ. පුරුදු කළ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන්
දැන් අපිට මෙහෙට පාඩම ආවේගයක් එනවනේ. මෙතන එක්කම අපි ඒක ආදීනෝ සිහිපත් කරගෙන ඒක දුරු කරගන්න ලේසක නෑ. එහෙමයි. ඒක තමයි. දැන් ඒ ආදීනවානුපස්සනාව. ඒක පුරුදු කරලා තියාගන්න ඕනේ කලින්. මේ ආදී යමක් ආදීනව බලන්නේ. ඒක තියෙන මෙහෙම ගියොත් මොකද වෙන්නේ කියලා බලීමේ පුරුද්ද අපි කලින් ඇති කරගෙන තියාගත්තොත් අන්න මේ එහෙම ප්‍රශ්නයක් වුණාම තරහක් ආවම ආවේගයක් ආවම අපිට පුළුවන් මේකේ ආවේග බලන්න. ආදීනේ මේ බලන්න. දැන් මෙහෙම දිගට හිතුවොත් මොකද වෙන්නේ? දැනට මොකද මට වෙලා තියෙන්නේ? මගේ හිත අඳුරු වෙලා තියෙන්නේ. මගේ කතා වේගවත් වෙලා. මා අනිත්‍යයට හුඟකන් දෙන්නේ. එතන මේ ආදීනම බලන්න පුළුවන්. මගේ පපු හයියෙන් ගෑනවා, මගේ ලේ නරක් වෙලා, මගේ රුධිර පීඩනය වැඩි වෙලා ගැ. මේ විදිහට එවලේ දැනෙන එවලේ අත්දකින ආදීනව බලන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඉතින් ওই විදිහට ආදීනව දැකීම මොකක් හරි අපි ටිකක් ඒ එහෙම ක්‍රමවේදයන් ශිල්පීය ක්‍රම පුරුදු කළා කියලා ගන්න. හොඳින් ඉන්නකෝ. නැති වෙලාවට. එතකොට අර විදිහට ප්‍රශ්නයක් ආවම එතෙන්ට ගැළපෙන බේත දෙන්න පුළුවන්. වැඩ කරන්න. ඒතර ඔය හොහොම තරහා එළියට දාන ක්‍රම දෙකක් තියෙනවා. සමහර අය ශනිකෝම එළියට දාන. මේ ආවද ආපු ගමන් බලනවා, ආපු ගමන් ගහනවා, ආපු ගමන් පිරානක් පොළවේ ගහනවා, ශ්‍රවණව කතා නොකර ඉන්නවා. එවලෙම. තව සමහර අය එහෙම එවලෙම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ ප්‍රතිචාර දැක්වීම හිමීට වෙන්නේ සමහර අය. ඒතර ওই විදිහට තරහ පිටකරන එළියට දාන ආකාර දෙකක් තියෙනවා මිස තරහ නම් තරහම තමයි. ඒක එන්නේම සෙනිකුව තමයි. එතකොට දැන් මේ ওই ප්‍රශ්නේ ওই දෙවිදියකට අහන්න පුළුවන්. එතකොට කොහොමද මේ එහෙම එකපාරට තරහ එන එකට මොකද කරන්නේ කියලා? එහෙම නැත්නම් තරහ ආවහම අර විදිහට ශනිකව ප්‍රතික්‍රියා දැක්වීමට මොකද කරන්නේ කියලා? ඒ දෙකෙන් කොයි විදිහට ප්‍රශ්නයක් අහන්න ඕනද කියලා. ඒක මෙතන වැදගත්ම කාරණයක් තමයි ওই විදිහට මේ හැඟීමක් නැත්නම් ආවේගයක් ආවහම තරහ හරි සතුට හරි බය හරි ඊර්ෂ්‍යාව හරි මොකක් හරි ලැජ්ජාව හරි එහෙම ආවේගයක් හිතට ආවහම මේ ඒ වෙලාවට එතන ප්‍රධානිය බවට පත් වෙන්නේ ආවේගය. එතන කියන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රධානිය බවට පත් වෙන්නේ ඒ ආවේගය. තමන් නෙමෙයි. හොඳට බලන්න තරහෙන් ක්‍රියා කරන වෙලාවක, බයෙන් ක්‍රියා කරන වෙලාවක දැන් බය කියන්නේ බය ආවහම දුවනවා, හුඟක් දේවල් කරනවා. ඒව හිතලා නෙමෙයි කරන්නේ. හිත හිත කරන්න වෙලාවක් නැහැ. බය විසින් කරවල. Taman නැහැ එතන. ඒ කළ යුතු දේත් කරනවා, නොකළ යුතු දේත් කරනවා. ප්‍රශ්නේ වැඩි වෙන විදිහටත් වැඩ කරනවා. තරහවම ඒව හිතලා හිතලා නෙමෙයි. ඒ නිසා තමයි තරහවම ওই කියන දේවල් වල ලොකු අර්ථයක් නැහැ. ඒවා හිතලා නෙමෙයි කියන්නේ, කියවෙනවා. තරහ තමයි ඒවා කියන්නේ. Taman නැති වෙලා යනවා ඒ වෙලාව. Taman දිය වෙලා යනවා. කෝපය තුල Taman දිය වෙලා යනවා. තවදුරටත් එතන අර උගත් පුද්ගලයා නැහැ. අර ඥානවන්තයි කියපු පුද්ගලයා නැහැ. අර ඉවසීමෙන් කටයුතු කරනවා කියපු පුද්ගලයා නැහැ. ඒ අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ව අඳුනගන්න ওই විදිහේ ලක්ෂණ තියෙනවනේ. මෙයා මෙහෙම කෙනෙක්, අරහෙම කෙනෙක් කියලා. ඒ කියපු පුද්ගලත්වයන් ටික දිය වෙලා යනවා. ඒ කෝපය තුල, ඒ දුක තුල, ඊර්ෂ්‍යාව තුල ඒවා දිය වෙලා දිය වෙලා යනවා. තවදුරටත් නෑ ඒ වැදගත් පුද්ගලයා. තවදුරටත් නෑ ඒ ආඩම්බර පුද්ගලයා. එයානේ තවදුරටත් නෑ එඩිටර පුද්ගලයා බයක් ආපුවා. තවදුරටත් නෑ ඒ ශක්තිමත් පුද්ගලයා. ශෝකයක් කියන ඇවිල්ල හිත දුරවල ඉච්චලා. ඒ ටික දිය වෙලා යනවා. එතකොට මේ හැඟීම කියන එක බලන්න ඒ විදිහට බැලුවාම හරි බලවත්. අර අපි මම මෙහෙමයි අර එහෙමයි කියලා මම කියන කෙනාව සම්පූර්ණයෙන් දිය කරලා දානවා. එයාව අඩපණ කරලා දානවා. දුරවල කරලා දාන්න පුළුවන්. බලේ නැති කරන්න පුළුවන්. ඒකලා පාලනය අතට ගන්නවා ඒ හැඟීම විසින්. තරහ විසින් පාලනය අතට ගන්නවා. තරහ විසින් සුඛානම අතට ගන්නවා. එයා තමයි මම කියන වාහනය පදවන්නේ. මම නෙමෙයි තවදුරටත්. දැන් තරහ තමයි ඉරියදු. තමන්පත් වෙනවා වාහනේ බව. දැන් මේක තමයි ලොකුම මෝඩකම. රියදුරා වාහනේ බවට පත් වෙලා හැංගීම රියදුරා බවට පත් වෙනවා. එන්න එයා පදවන පදවන විදිහට අපි යන්න ඕනේ. එයා කියන දේ අපි කරන්න ඕනේ. තරහ කියන දේ අපි කරන්න ඕනේ. ඉරිෂ්‍යාව කියන දේ අපි කරමු. මොකද අපි තවදුරටත් මෙතන නියමුවා නෙමෙයි ජීවිතේ. දැන් අපි වාහනේ බවට පත් වෙනවා. දැන් අපිව දක්කනවා තරහ විසින්. ඉතින් මේ වැදගත්ම දේ තමයි තමන් කවුද කියන කාරණය සිහියේ තියාගන්න. ඒක සිහිපත් කරගන්න. මෙතන මමයි ප්‍රධාන. මෙතන කියන්නේ තමන්ගේ ජීවිතය තුළ තමනුයි ප්‍රධානිය. තරහ නෙමෙයි. තරහට එන්න පුළුවන්. කෙලෙස් සහිත පුතක්ෂණ නොරහත් අය විදිහට තරහ එන්න පුළුවන්. ඒක වළක්වන්න බෑ අපිට. හැබැයි එයා ආවා කියලා මේ කොහෙන් හරි අමුත්තෙක් ආවා කියලා ඒ අමුත්තා කොහොමද ප්‍රධානිය බවට පත් වෙන්නේ? බස් එකට මිනිස්සුන්ට නගින්න පුළුවන් කෝච්චියට අහස් යාත්‍රාවල. හැබැයි ඒ අයට බෑනේ නියමුවා බවට පත් වෙන්න. පයිලට් වෙන්න බෑනේ. රියදුරු වෙන්න බෑනේ. අන්න ඒ ස්ථාවරය, ඒක තමයි සිහිය කියන්නේ. සතිය කියන්නේ ඒක තමයි. අසිහිය කියන්නේ ඔය ස්ථාවරය අමතක වෙලා යන අසිහිය කියන්නේ. ඒ අමතක වූ මොහොතේම අන්න ඒ නියමුවාපත් වෙනවා වාහනේ බව. අර ආගන්තුක මගියා නියමුවා බවට පත් වෙන නියමුවා කලින් නියමුවා දක්වන්න පටන් ගන්න. ඉතින් මේ මිනිස්සයා බනින. මේ මිනිස්සයා රවණෝ. දැන් අපි රවණෝ කාට? බනිනවා. ගහනවා. කතා නොකරින්. මේ සියල්ල කරන්නේ තරහ කියන නිසා. තරහට ඕනේ නිසා. එතකොට මේ වෙලාවේ තරහ තමයි අපිව දක්වන්නේ. රවන්න කියන නූල අදිනකොට අපි රවණ. ගහන්න කියන නූල අදිනකොට අපි ගහන. ඉතින් අපි රූකඩවක්. ඇත්තට මේ ආවේගයක් එනේන හැම වෙලාවෙම අපි රූකඩ බවට පත් වෙලා මහා රූකඩ සංදර්ශනපත්. තනිවමයි පිරිස් එක්කයි අපි රූකඩ සංදර්ශන. ඉතින් ඒක ආඩම්බරයට කාරණයක් නෙමෙයි. සංවේගයට මේ මොකද්ද වෙන්නේ? මොන විහිළුවක්? මේ හැට පේන්නේ නැති නිකාම නිකං චෛතසිකයක්, හැඟීමක්, ආවේගයක්. කට අනුව පවත්තන මහා රූපඩ සම්දර්ශනයක් බවට මගේ ජීවිතය මමපත් කරගන්න. මොන අපහාසයන් තමන් තමන්ට කරගන්න. මොන පරිහානිය. ඉතින් මේ අඳුනගන්න. මේ වෙන දේ දකින්න. ඇති කරගන්න සිහිය. ඒ සිහිය තාම වැදගත්. කුමක්ද? මමයි ජීවිතයේ නියමුවා. මමයි ජීවිතයේ රියදුරු. ඔය තරහා දුක මොකක් හරි නිකන් මගදී නගින මගියෙකු විතරයි. ටික දුරක් ඇවිල්ලා බැහැලා යනවා. ජීවිත ගමනේදී බලන්න උපන් දවසේ ඉඳලා අද වෙනකල් ඔය එක හැඟීමක්වත් තිබුණේ නැහැ. එක තරහක්වත් තිබුණේ නැහැ දිගටම. ඔය ජීවිත ගමනේදී අතරමඟදී ගොඩ වෙලා ටික දුරක් ඇවිල්ලා බැහැලා ගියා. හැම තරහම ඒ නිසා මේ මගියන්. මගින් නැග, මගින් බැස යන මගියන්. ඔබයි රියදුර, ඔබයි නියමුවා ජීවිතය. එයයි සිහිය කියන්නේ. ඒ සිහිය ඉතාම වැදගත්. සතිය. එහෙම දකින්න මේවා එන එක නවත්තන එක දෙවෙනි කාරණය. තමන්ගේ ස්ථාවරය හදාගන්න. සතිපට්ඨාන කියන්නේ ඒ සතිය හොඳ ස්ථාවරයේ පිහිටව ගන්න හොඳට. සල සලකන්න තරහට මගියෙකුට සලකන විදිහට එන්න පුළුවන්. දොර ඇරලා තියෙන බස් එකේ වාඩි වෙන්න පුළුවන්, පහල යන්න පුළුවන්, එච්චරයි. ඉන් එහා දෙයක් එයාට කරන්න බෑ, කරන්න අයිතියකුත් නෑ, කරන්න දෙන්නත් එපා. එන්න දෙන්න, යන්න දෙන්න. ඒතර යා මොනව හරි කියනවනම් අරක් කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, බස් එක පෙරලන්න ඕනේ, එහෙම කෑ ගහනවනම් අනිත් පාරේ යන වාහනවල හප්පන්න ඕනේ, එහෙම යා කෑ ගහනවනම් අහන්න, ඇහුම් කන් දෙන්න. යා කියන දේ මේ මනුස්සයා මෙහෙම කෑ ගහනවා දැන් මෙහෙම හිතෙනවා මට, හරියට බලින්න මෙයාට ගහන්න රවන්න හිතෙනවා. අඳුනගෙන ඒ සියල්ල තරහා විසින් ඇති කරන සිටිවිලි බව දකින්න. ඒ හැම දෙයක්ම තරහා විසින් නිපදවන සිටිවිලි. ඒවා අපිට අයිති සිටිවිලි නෙමෙයි. ඒවා අයිති කරගන්නත් එපා. ඔය තරහක් ආවම හිතෙන දේ තියෙනවනේ. ඒවා හිතෙන එක නවත්තන්න බෑ. තරහ එන එක නවත්තන්න බෑ වගේම තරහ ආවම හිතෙන දේත් අපි ඉන්න මට්ටමේදී නවත්තන්න බෑ. නැවතෙන මට්ටමක් ඇති. හොඳම සිහියක් ආවම සමහර විට නැති වෙලා යයි. හැබැයි සාමාන්‍යයෙන් බැලුවහම ਉਹ හිතෙන්න පුළුවන්. ඒ හිතෙන දේ අඳුනගන්න. ඒ හිතෙන දේ Tamanṭai හිතෙන්නේ කියලා රැවටෙන්න එපා. රවට්ට ගන්න එපා. මේ තරහට හිතෙන්නේ. තරහයි මෙහෙම කියන්නේ. තරහයි කියන්නේ මේ හැම දෙයක්. අඳුනගන්න. ඒ ටික තරහට දෙන්න. තරහට අයිති ඒවා තරහට දෙන්න. මොකටද අපි ඒවා අයිති කරගන්නේ? ඒ සැපක් නම් කමක් නෑ අයිති කරගන්න. සැපක් නම් කමක් නෑ මගේ කියලා ඔප්පු ලියාගත්තා. දුකක් තමන්ටත් දුකක් වෙන, අනුන්ටත් දුකක් වෙන, තමන්ගේත් සංසාරෙ දිග්ගස්සන, අනුන්ගේත් සංසාරෙ දිග්ගස්සන. යෝජනා ටිකක් මොකටද මම අයිති කරගන්නේ? ඉතින් මේ යෝජනා ඔක්කොම කරන්නේ තරහ. මේවා මගේ නෙමෙයි, ඒක තමයි අනාත්ම කියන්නේ. මගේ නෙමෙයි තරහම, තරහත් මම නෙමෙයි. මම වෙනම තරහ වෙනවා. මෙයා මම නෙමෙයි. මේ තරහ, තරහ තරහ විදිහට දකින්න. මම කියලා හිතන්නේ රැවටෙන්න එපා තරහට. ඒතර තරහ කරන්න කියලා යෝජනා කරන දේවලුත් මගේ යෝජනා නෙමෙයි. මේ දෙක වෙන් කළ අඳුනගන්න. තරහ කියන්නේ මම නෙමෙයි. ඒ හිතෙන දේ මගේ නෙමෙයි. මට නෙමෙයි හිතෙන්නේ, මගේ නෙමෙයි. ඒවයිති තරහට. එයා බලාගන්න. ඒවා ගැන මා කරදර වෙන්න ඕනේ. මේ පුරුදු කරන්න. මේ පුරුදු කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ අතීත තරහක් අරගෙන, පරණ තරහක් අරගෙන. ඒ දැන් තරහ නැති වෙලාවක, හොඳට ඉන්න වෙලාවක මතක් කරගන්න අතීත කෝපය. ආසන්නේම පරණ එකක් නෙමෙයි, ආසන්නේම ඇති වෙච්ච කෝපයක් මතක් කරගන්න. කොහොමද කෝපය ආවේ, මං කොහොමද හිටියේ, හොඳට ඉන්නකොට මෙන්න මේ දෙයක් වුණා, තරහක් ආවා හිතට, ඊට පස්සේ මොකද වුනේ, තරහක මම ආවේශ වුණා, තරහෙන් මම මේම කරා, එහෙම කරා, දැන් මම පසුතැවිල්ල තියෙනවා, අපරාධ එහෙම කරේ කියලා තරහ නැති වුණාම මේ ටික දකින්න. ওই ටික කොහොම දකින්නකොට මේ තේරෙනවා මෙතන තියෙන සෙල්ලම මොකද්ද කියලා. මෙතන යටින් යන සෙල්ලමක් තියෙනවා. අපි ඇස් වහලා කරන සෙල්ලමක් තියෙනවා. ඒ අඳුනා ගන්න. ඒ වෙලාවට ටිකක් අමාරු එක පරපදම කොහොම වේගෙන් එනවා. අනිත් පැත්තට අපි පුරුදු වෙලා තියෙනවා මේ ඔක්කොම අල්ලගන්න. ඉතින් ඒ නිසා හිමීට බලන්න පුළුවන් පස්සේ බලන්න. පස්සේ බලන්න. එතකොට නිවිල වෙලා ඉන්නේ. තරහක් නැහැ. හොඳට බලන්න මොකද මෙහෙම හිතුවා. හිතට පස්සේ මම බැන. හිතුණට පස්සේ ගැහුවා. හිතුණට පස්සේ මම ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඒත් කාටද මේවා හිතුනේ බලන්න. මට හිතුණා කියලානේ අපි හිතන්නේ. නමුත් හොඳට බලනකොට මට නෙමෙයි තරහට. තරහ තියෙනකොට විතරයි ඒවා හිතෙන්නේ. තරහ නැති වෙනකොට හිතෙන්නේ නැහැ. ඒ කිය ඔය විදිහට ටිකක් හරි අපි මේවා අඳුනගෙන තියාගත්තොත් අන්න තරහක් හිත ආක්‍රමණය කළ වෙලාවට ටිකක් හරි අපේ ශක්තිය පෙන්වන්න පුළුවන්. ඔය ප්‍රඥාවනි හොම් බැලුවා මේ ප්‍රඥා ශක්තිය විතරයි අහන්නේ. වෙන මොනවත් අහන්නේ ඔය කෙලස් වලට මේ කෙලස් කියන යක්ෂයන්ට තියෙන එකම මන්ත්‍රේ ප්‍රඥාව. වෙන මන්ත්‍ර එකක්වත් වැඩක් නැහැ. ඒව එකක්වත් ඒ අය යක්කු අහන්නේත් නැහැ. සිහිනුවන කියන මන්ත්‍රේ විතරයි අහන්නේ. ඒ විතරයි ජප වෙන්නේ, සිද්ධි වෙන්නේ. ඉතින් කලින් සිද්ධි කරලා තියාගන්න. ඕන මන්ත්‍රයක් එහෙමනේ කලින් ඒක ජප කරලා සිද්ධි කරගන්න. එතකොට ප්‍රශ්නයක් වුණාම එකපාරක් ජප කරාමත් ඇති. ඒ තරහක් ආවම දැන් ප්‍රශ්නේ එතකොට හිතෙනවනේ අහවල් දෙය කරන්න. ඒවා ඒ වෙලාවට අහන්න මේක දැම්මම මෙතනම මේ තප්පරේම මං කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ අහන්න. තරහය කියනවාද යමක් Tamanට කරන්න කියලා. ඒ කියන තරහෙන් මහන්න මේ දේ මෙතනම මේ මොහොතේම කළ යුතුද? ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. සුවචව කීකරුව කියන දේ ඉටු කරන අන්දබාල ගෝලයෙකු වෙනවා වෙනුවට ප්‍රශ්න කරන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේම හිතත් එක්ක කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. හිතින් ප්‍රශ්න අහන කෙනෙක් බවට පත් වෙනවා. ඒක පුරුදු කරගන්න. වාකියන මට මෙහෙම කරන්න කිරික් කරන්න ඕන. දැන් මෙතන ඒ වගේ විදිහට ප්‍රශ්නයක් අහනකොට මේ අනිත් කෙනාගේ බලය අඩු වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතෙත් එනවා. අපේ අනදෙනා ඉන්නවා. ප්‍රශ්නයක් අහලා බලන්න. ප්‍රශ්න අහන්නේ නැති වෙනකල් තමන්ගේ ආඥාදායකත්වයේ තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආඥාදායකයන් හරි කැමති ප්‍රශ්න අහන්නේ නැති අය. කියන දේ අහන් ඉන්නේ නැහැ. කීකරු කියන්නේ ඒකනේ කියන දේ අහගෙන කරනවා. ප්‍රශ්න අහන්න පටන් ගත්ත ගමන් අර මේ ආඥාදායක ස්වરૂපය වෙනස් වෙනවා. දැන් උත්තරයක් දෙන්න එපා. උත්තරයක් දෙන්න ගිය තැන අර මට්ටම බහිනවා. ඒ තුලින් අපිට ලැබෙනවා ඉඩක්, ප්‍රස්තාවක්, අවකාශයක්. අර තරහ විසින් අපව කොළඹවන යම් යම් දේට අන්න ඒ දේවල් ඒ මොහොතේම නොකර ඉන්න. ටිකක් හරි කල් දාන්න අපිට හැකියාවක් ලැබෙනවා ওই ප්‍රශ්න කිරීම තුළ. මිනිත්තුවක් කල් දාන්න. මිනිත්තු දෙකක්, මිනිත්තු පහක්, පැයක්, දවසක් ওই විදිහට එහාට දාගන්න ඉඩක් ලැබෙනවා. මිනිත්තුවක විතර ඉඩක් ලැබෙනවා. මිනිත්තු දෙකක විතර ඉඩක් ලැබෙනවා. ඒතර ශනික ප්‍රතිචාර අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. ශනික ප්‍රතිචාරයක් පටන් ගත්තත් සිහිය ඇති වෙලා නිවෙනවා. ආපහු හොඳට කතා කරන්න පුළුවන්. හොඳට මූණ බලන්න පුළුවන්. හොඳට ඒ දුරකථනයට උත්තර දෙන්න පුළුවන්. පැහැදිලිද? අහංකාර කියන එක වෙනවා. ඒ තරහෙන් හිත හිත ඉන්නකොට අපි තරහෙන් සැලසුම් කරනකොට තරහෙන් පරිගන්න හිතනවා නම් තරහෙන් විදවන්න හිතනවා නම් Tamanටම හරි විදව ගන්න හිතනවා නම් අනිත් අයට විදවන්න හිතනවා නම් ඒක කර්මය මනෝ කර්ම මනෝ සංකාර. ඉතින් ඒ කර්මයක් කියන්නේ ඒ වෙලාවේ අකුසල කර්මයන් ඒ වෙලාවේ හිත අසතුටින් සැනසෙලියක් හිතේ නැහැ ප්‍රසන්නතාවය. ඒක එතන තියෙන්නේ කිලුටු වෙච්ච හිත. ඒ වෙලාවේ ශරීරයේ හුස්ම දිහා බැලුවොත් හුස්ම සංසුන් නැහැ සැහැල්ලු නැහැ. ඒ වෙලාවේ හෘද ස්පන්දනයේ මැන්නොත් ඒ අක්‍රමවත් රෝගීෙකුගේ හෘද ස්පන්දනයක් වෙන්න. ඒ වෙලාවේ ආමාශයේ බැලුවොත් ඇසිඩ් ගතිය වැඩි. රුධිරයේ බැලුවොත් සීනි මට්ටම වැඩි. ඉතින් ඒ හුඟක් ඒ විපාක තියෙනවා. එතනම දුක විඳිනවා. ඒ හිතනකොටම ඒ වෙලාවෙම එතරම් දුක විඳිනවා. ඊළඟ ආත්මේ යන එක නෙමෙයි. එහෙම තියෙන්නේ නේ හතරක් නැතුව මේ හේතුවයි ඵලයයි යන්නේ. හැබැයි මේ දැන් වචනේ එළියට යනකොට ඒක වැඩි. එතකොට අන්න ඒකේ මතු විපාක තියෙන කර්මයක් කරගන්න. දාර මනෝ කර්මයේ එතන විතරයි විපාක. ඒවලේ ඉඳලා හිතලා හිතුව එක අතෑරියද අර ටික ඔක්කොම යථා තත්ත්වයටපත් වෙනවනේ. ඒකේ තියෙන ඊළඟ වාසිය තමයි එහෙම අපි හිත ඇතුලේ තරහෙන් ඉඳෙන්න පුරුදු වුණොත් මේ බොහොම ඉක්මනට තරහ එන්න පටන් ගන්නවා. හරි ලේසි දැන් තරහට එන්න. මොකද එයාට අපි ලොකු දැන් මේ වාසස්ථානයක් හදලා දීලා තියෙනවනේ හිතලා හිතලා තරහට එන පාර අපි තරහෙන් හිතලා හිතලා දැන් එයාට මෙතන ලොකු අයිතියක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ ඉක්මනට තරහයි. ආවහම ඉක්මනට යන්නේත් නැහැ. ඒ අවාසි දෙකම තියෙනවා ඔය තරහ හිත හිත ඉන්න. හැබැයි මේ එන්නේ සාංසාරික වශයෙන් මතු විපාක දෙන කර්මච්චර සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් අපි ඒක බරපතල කර්ම කරගන්නේ. ඒ කියන්නේ කටින් එළියට දාලා ඇඟින් පතින් ගහලා බැනලා කඩලා බිඳලා අන්න එහෙම හානියක් කළාම ඒක ඊට පස්සෙත් විපාක දෙන කර්ම වෙන බරපතල කර්ම වෙන. වාචී කර්ම මනෝ කර්ම කාය කර්ම වුණාම කරගන්න ඕනේ නේ වචී කර්මයක් කරගන්නට ඕනේ. හිතෙනවා කියනකොට බණින්ද හිතෙනවා. හිතෙන එක මනෝ කර්මයක්. හිත ඇතුලේනේ තියෙන්නේ. එතකොට එය කෙනෙක් කටින් එළියට දැම්මොත් අන්න වචී කර්මයක්. අකුසල කර්මයක්. ඒක ද්වේෂයෙන් අර මොකද පරිස වචන පරිසවචන කියන අපසල කර්මය කරගන්න. ඒක අහනකොට තව කෙනෙක්ගේ හිතක් රිදෙනවා. ඒත් අපි තව කෙනෙක්ගේ හිතක් රිදෙව්වා චේතනා. ඒ හිත රිදෙන බව දැනගෙනනේ කිව්වේ. එතකොට ඒහි විපාක වශයෙන් ඒක විපාක තියෙන්න පුළුවන් ඊට පස්සේ. අනිත් අයගෙන් තමන්ගේ හිතත් සැනසෙන විදිහ දේවල් අහන්නට නොලැබෙන්න පුළුවන් ඒ විපාක වශයෙන්. ඒ කියන්නේ හැම වචනයකටම අනිවාර්යයෙන්ම විපාක තියෙනවා කියලා නීතියක් නැහැ. නමුත් විපාක තියෙන්න පුළුවන්. කිව්වොත් නැහැ. හිතේ නැති වුණත් දැන් ඒක අපි ඒ කර්මයක් නිපදවල ඉවරයිනේ. ඊට පස්සේ ඒක විපාකයේ කොයි වෙලාවක හරි එන්න පුළුවන්. එන්න ඉඩ තියෙනවා. නොඑන්නත් පුළුවන්, අහෝසි වෙලා එන්නත් පුළුවන්. අහෝසි වෙන්න නැත්තම් එන්නත් පුළුවන්. නීතියක් නැහැ. අනිවාර්යයෙන්ම අපි හිතන කියන කරන හැම දෙයකම හොඳ නරක කුසල අකුසල දෙකේම විපාක අනිවාර්යයෙන්ම විඳින්න වෙනවා කියලා නීතියක් නැහැ. වින සම්බන්ධයෙන් නීතියකුත් නැහැ. පව සම්බන්ධයෙන් එහෙම නීතියකුත් නැහැ. මොකද කර්මය අනිත්‍ය දෙයක්. කර්ම අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිච්චයි. එතකොට සියලුම සංස්කාරයන් අනිත්‍යයි. මනෝ සංඛාර, වාචී සංඛාර, කාය සංඛාර ඔය හැම එකම අනිත්‍යයි. නිට්ටිය නැහැ. අනිවාර්යයි නිට්ටිය වශයෙන්ම කියලා එකක් නැහැ. ඉඩ තියෙනවා. මෙතන තියෙන ඉඩ තියෙනවා. ඉතින් මේ දැන් කිව්වේ නැත්තම් කිතුනා කියන්නේ හැබැයි කිව්වේ නැහැ. ඉතින් එතකොට යා වාචී සංවරයක් මෙතන තියෙන්නේ. වචනයෙන් සංවර වුණා. කිතුනාට කිව්වේ නැහැ. දැන් තරහ ආවා කියන්නේම කිලුතුන. දැන් තරහ හිතට ආවා කියන්නේම හිතේ තිබිච්ච පැහැදිලි තත්ත්වේ, හිතේ තිබිච්ච සංසුන් තත්ත්වේ, හිතේ තිබුණු අර නිහඬ ස්වභාවේ නැති. හිතපත් වුණා ගෝසාවක් බවට, කම්මලක් බවට. තරහ එමෙන්. එතකොට ඒ පළවෙනි පිය. දෙවෙනි පියවර දැන් තරහෙන් හිතන්න පටන් ගත්තා. මේම කියන්න ඕනේ අර එතකොට තවත් මේ தත්ත්වය වැඩි වෙනවා. දැන් කියන්න ගියාම තව ශක්තියක් එතෙන් කටාරවන්න ඕනේ, අයි සද්දයක් එළියට ගන්න ඕනේ. එතකොට දැන් මේක හරියට මේක මේ කර්ම නිපදවීමක්. ඒකනේ කරන්නේ. කර්ම ජනනය කරන. දැන් ඔය මෙහෙට ඔය කීප දෙනෙක් ගණන්ලා දීලා තියෙන ඔය කරකෙව්වහම පත් වෙන විදුලි පණ අතින් කරකවල එකට බැටරි දාන්න ඕනේ. බැටරි ඇදෙද්දී කොහොම හරි කරකවහම පත් වෙනවා. ඉතින් ඒකේ සමහර ඒවා වගේ එක බල්බ් එකක් තියෙනවා. සමහර ඒවා වගේ බල්බ් තුනක් විතර තියෙනවා. එකක් ඕනනම් පත්තු කරන්නත් පුළුවන්, තුනම පත්තු කරන්නත් පුළුවන්. ඉතින් මේ ඒක දැන් ඒ ඔක්කොම පත්තු කරලා උගක් ඈතට එළිය වදින්න නම් හයියෙන් කරකවන්න. උගක් හයියෙන් කරකවුවහම තමයි මුළු විදුලි පන්දමම ඒකාලෝක වෙලා ඈතට යනකල් ඒ ආලෝකයේ වැටෙන්නේ. ඉතින් ඊට වැඩිය ටිකක් හිමීට කරකවනකොට වැඩි බරක් ගන්න නැතුව, වැඩි ශක්තියක් නැතුව, ඒතර ශක්තිය අඩු නම් ඒ වෙලාවට ඉතර හයියෙන් කරකවෙන්නේ. හයියෙන් කරකවෙන්නේ නැත්නම් හයියෙන් කරකවන්න ඕනේ නැත්නම් හයියෙන් කරකවන්නේ නැහැ. රාදු ශක්තියක් වැය වෙන්නේ. එතකොට එන එළියත් අදී. එක්තර ඈතට යන්නේ. අර මුළු විදුලි බුබුලු ඔක්කොම පත්තු වෙන්නේ. ඉතින් එහෙම එම කිව්ලා හොඳටම හිමීට කරපොල බලන්න පත්තු වෙනවද නැද්ද කියලා කියන්නේ. ඒ වගේ තමයි මේ සංඛාර ජනනීය වීම. ඒ කියන්නේ කර්ම රැස් කිරීම, කර්ම ජනන කිරීමත් ඒවත් කායික කර්මයක් කරන්න නම් ලොකු ශක්තියක් ඕනේ නේ. මේවා කිලෝ 70ක් 80ක් බර ශරීරයක් එහාට කරලා මෙහාට කරලා ඒක උඩ පන්නලා අතින් නමලා පවතින පිට ගහ. ඒකට කොච්චර ශක්තියක්. ඒතර ඒ වේගයට මනස කරකවන්න ඕන. ඒ වේගයට චේතනා කරකවන්න ඕන. ඒක ලොකු ශක්තියක් ඕනේ ඒ වැඩේ කරන්න. කාය කර්ම කරන්න. තර ලොකු ශක්තියක් අපි ආයෝජනය කරොත් විපාකත් ලොකුයි. වාචී කර්මයකට එච්චර ඕනේ නැහැ. කාය කර්මයක් තරම්ම අවශ්‍ය නැහැ ශක්තිය. හැබැයි ඒත් කිසියම් වේගයකින් මනස කරකැවෙනවා. මනෝ කර්මයක හුඟක් පොඩි. ඒක වචන පිට වෙන්නෙත් නැහැ. කාය කර්ම පිට වෙන්නෙත් නැහැ. සමහරට පිටගෙනෙත් දන්නෙත් නැහැ. දීතර පත්තු නොවන විදුලි පන්දමක් වගේ කරකවනවා තමයි. නමුත් පත්තු වෙන්නේ. පත්තු වෙන්න තරමට මදි ඒක. තරහ එන්නේම නැත්තම් කිසි ප්‍රශ්නයක්. තරහ ආවෙම නැහැ කියන්නේ. එහෙම නැත්නම් ආව ගියා ඉතරයි. තරහෙන් හිතුවේ නැහැ. හිතට ආපු මොහොතට පුංචි විදුලියක් උපදිනවා, එතනම නැති වෙනවා. එච්චර. ඒකෙන් මොනවත් වෙන්නේ? ආවේ නැත්තම් එහෙමත් නෑ. එතකොට අපේ මට්ටමේදී තරහ එනවා. ඒක තමයි යථාර්ථය. හිතට එන තරහක් ආවම තරහ විසින් ටික වෙලාවක් හිතනවා. ටික වෙලාවක් මේක කරපෝන. ආව ගියා වෙන්නේ නැහැ අපේ මට්ටමේදී. එනවා ඇවිල්ලා ටිකක් මනස කරකවනවා තරහින්. මෙහෙම කරමු අර එහෙම කරමු කියලා හිතවනවා. ඒතර මේ දෙක අපි කාටත් පොදුයි. ඉන් එහාට තමයි යන්න වෙනස තියෙන්නේ. දැන් ඒ කියන දේ ඒ අනුව තව තව ඕනකමෙන් හිත හිත යනවද? ඒ හිතන දේවල් කියනවද කරනවද? ඒතර කොහෙන්ද නැවතුම් තිත තියන්නේ? කොයින් හරි මේක නැවැත්වුවද එතන ඉවරයි. ඒ මට්ටමට මනස දුක ඇති කරගෙන තියෙනවා. ඒ නවත්තන තැනට එනකල් මනස දුක ඇති කරගත්තා. ප්‍රතිඵලයක් විදිහට තරහ එනවා. ඒ නිසා අපිට පුළුවන් මේක අපිම පුරුදු කළ දෙයක් නිසා ඒකට හේතුව පුරුද්ද නම් ඒ හේතුව අපිට පුළුවන් අඩු කරන්න අතාරින් තරහ අඩු කරගන්න. ඒකට අපි දන්නවනේ මේ මේ අවස්ථාවල මට තරහ එනවා. පුරුද්ද නම් ඉන්නේ පුරුද්ද වැඩ කරන තැන් තියෙනවනේ. බඩගින්න ඉන්නකොට තරහ එනවා. පුරුද්දට සමහර කෙනෙක් ඉන්නවා බඩගින්න ඇති වෙනකොට තරහ එනවා වැඩි. හැමෝටම නෙමෙයි. පුරුදු වෙලාවට. මහන්සි වැඩි වෙනකොට තරහ එනවා වැඩි. පුරුද්ද. නිදිමත වෙලාවට තරහ එනවා වැඩි. පුරුද්ද. වැඩ වැඩි වෙලාවට තරහ එනවා වැඩි. පුරුදු වෙලා. දැන් ওই විදිහට Taman තරහ ගන්න පුරුදු වෙච්ච ඒ පරිසර අඳුනා ගන්න. ඒ අවස්ථා අඳුනා ගන්න. ඒ අඳුනා ගත්තාම අපිට පුළුවන් වෙන පුරුදු ඒතෙන්ට ආදේශ කරන්න. තරහ ගන්නවා වෙනුවට වෙන පුරුදු. ඒ තත්ත්වෙ ටිකක් සමනය කරන්න අලුත් දේවල් ආදේශ කරන්න පුළුවන් නේ. ඒ විදිහට අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. ඒ හේතු අඳුනා ගත්තාම ලේසි. ඒක හේතුවක් තමයි පුරුද්ද. බඩගින්න ඉන්නකොට තරහ එනවා කියලා අපි දන්නවා නම් පුරුද්දට බඩගින්න ඉන්න එකට අපිට පුළුවන් මොකක් හරි විකල්පයක් හදාගන්න. බැහැම බඩගින්න ඉන්න නැතුව ඉන්න වෙන්නේ නැතුව ඒක කෑම ටිකක් හරි යන තැනක් ගෙනිහිල්ලා. ඉතින් ඒක හොඳ කුසලයක්. මොකද ඒකෙන් Tamanta අකුසල වෙන එක වළක්වා ගන්න. පුළුවන් වෙලාවට එහෙම කරන්න. ඒක කිසි වරදක් හැම වෙලෙම බෑ කියන්නේ. අපි දන්නවා දැන් බඩගින්න එනකොට තරහ යන්න ඉඩ වැඩි දැන්. ඒත් ඒ අවබෝධය එනකොට තරහ පාලනය වෙනවා. අපි බලාගෙන ඉන්නේ තරහ එන්න පුළුවන් කියලා. එතකොට තරහ නෙමෙයි ඒතර ප්‍රධානය තමයි. ඔබ බලාගෙන ඉන්නවා ඔබේ නිවසට අමුත්තෙකු එන්නට පුළුවන් කියලා. එතකොට ඔබ අමුත්තෙක් නෙමෙයි ගෙහිනිය. ඒ වගේ අවස්ථාවක තරහ ආවත් එච්චර ප්‍රබලව එන්නේ නැහැ. ඒ ඔය වගේ ඒ හේතු බලන්න. තව හේතු ඇති තරහය. අකුසලයක් තමයි. මනසින් කෙරෙන අකුසලයක්. තරහ කියන්නේ ව්‍යාපාදේ කියන්නේ දැන් දස අකුසල් බෙදෙනවනේ. කයින් කෙරෙන අකුසල්, වචනයෙන් කෙරෙන අකුසල්, හිතින් කෙරෙන අකුසල්. එතකොට ව්‍යාපාදේ තරහ කියන එක හිතින් කෙරෙන අකුසලයක්. ඒ කියන්නේ කතා කරන්න බැරි ගොළු කෙනෙක් කියන්නේ. ඇවිදින්න බෑ, අතපය අතුරවන්න බෑ, මොනවත් බෑ. ඒ විදිහේ අබ්බගාත කෙනෙක් කියන්නේ. අංශභාගය හැදිච්ච කෙනෙක් කියන්නේ. ඒ ව්‍යාපාදේ තියෙන්න පුළුවන්. ඒක හිතේනේ තියෙන්නේ. ඒතර මනසින් ඒ ටයක් පවු කරන්න පුළුවන්. මනසින් තින් කරන්නත් පුළුවන්. මෛත්‍රී කරන්නත් පුළුවන්. කටින් බෑ. මෙත්තා වචී කර්ම කරන්න බෑ. මෙත්තා කාය කර්ම කරන්න බෑ. හැබැයි මනසින් මෛත්‍රී වඩන්න පුළුවන්. ඒතර ඒක මනෝ කුසල කර්මය. අර විදිහට හිත ඇතුලේ තරහ තියාගෙන ඉන්න එක අකුසල කර්මය. ඇරියාම හිතට කොච්චර සැනසෙල්ලක් එනවද? වෙනද තරහයින දෙයකට තරහාවේ නැහැ කියන්නකොට ඒ වෙලාවේ කොච්චර සැහැල්ලුවක් දැනෙනවද? නිවීමක් දැනෙනවද? වැදගත්ම දේ තමයි තරහ නිසා දුක් විඳින්නේ Taman කියන එක. මේක තමයි අවබෝධ කරගත යුතු ඉතාම වැදගත්ම ධර්මතාවය. මේ තරහ නිසා වෙන කවුරුවත් නෙමේ දුක් විඳින්නේ මමයි. මමයි දුක් විඳින්නේ. අනිත්‍යය සමහර විට හිනාව. අනිත්‍යයට මතකත් නැද මං තරහ අරගෙන කාට හරි බැන්න කියන්නේ සමහර ඒ මාසයට ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා හිතන්න. එයාට මතකත් නැහැ. මම තව තව එක ගැන හිත හිත තරහින් මමයි දුක් විඳින්නේ. මමයි සංසාරෙ දික් කරගන්නේ. මමයි කායිකව රෝගියෙකු වෙන්නේ. ඒ දකි. තරහ නිසා තමන් විඳින දුක දකි. ඔය ඒකත් එතකොටත් ඇති වෙනවා සංවේගයන්නේ තරහ මේ මම මත මොකද්ද කරගන්නේ කියන ඒ දේ ඒ අසාර්ථය දැක්කහම ඇති වෙනවා ලොකු වේගයක්. එින් එළියට එන්න වේගයක් එනවා. ඒකට සංවේගය කියන්න පුළුවන්. ඒක මහා ඔළුවට බරක් කරගෙන මේ වැදගත්. ඒ කියන්නේ මේ ඒවා තමන් තරහ නිසා මගේ අතින් වෙච්ච වැරදි ගැන හිත හිත පසුතැවිලි වෙවි ඉන්න එක ඒ අර තරහෙන් මුලින් කරපු වැරද්දට වැඩිය පව. ඒක පොලි කරගන්නවා හිතට. ඒ පව පොලි කරගන්නවා හිත හිත පසුතැවිලි වෙවි ඉන්න එකෙන් පොලි වෙනවා. අවබෝධ කරගන්න එක වටිනා. එහෙනම් මේයි තරහව මම දුරට බැලුවේ නැහැ. ඇහුවේ නැහැ හරියට. ඉතින් එහෙනම් එතකොට ආයේ එහෙම නොවෙන්න වීර්ය ගන්න. ඒ තමයි කළේ. නැවත එබඳු අකුසලයක්, එබඳු වැරැද්දක් නොවෙන්න. එහෙම නැත්නම් වැරැද්ද අඩු කරගන්න ඊළඟට වීර්ය ගන්න. ඒ තමයි අප පුරුදු කළ යුතු දේ. ඊළඟට ඔය මේ දැන් ඔය තරහෙන් පිරීලා ඉන්න වෙලාවක තරහමනේ හිතේ තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ ඒ මතක් වුණත් කවුරු හරි යාගෙන තරහ එනවා, කවුරු හරි කතා කළත් තරහ එනවා. ඒකට තරහ විතරමයි මෙතන තියෙන්නේ. වෙන මොනවත් නැහැ. එහෙම නෙමෙයි දැන් ටිකක් බලන්න භාවනා කරලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට ඒ අය මතක් කරගන්න. ඒ සිද්ධි මතක් කරගන්න. එතකොට මේ සමහරට හිතට පොඩ්ඩක් තරහ එන්න පුළුවන්. හැබැයි ඒ හිතේ කොනකයි තරහ එන්නේ. මුළු හිතම තරහෙන් යට වෙන්නේ. ඉතින් හරිම වැදගත් ඒ කාර්යය. ඔය භාවනාවක් කරලා බණක් අහලා ධර්ම සාකච්ඡාවක් කරලා හිත නිවිලා සැනසීලා සැහැල්ලු වෙලා තියෙන වෙලාවට අර තමන් අර තමන්ගේ හිතට තරහ එන පුද්ගලයන් ඉන්නවනම් ඒව මතක් කරගන්න.
සමහර වෙලාවට වෙන බාහිර පුද්ගලෙක් නැතුව හින්නලා නැතුව දැන් අපි කියන භාවනා කරද්දී නම් අපිට තරහක් එන්න සිද්ධ වෙනවානේ.
ඔව් ඉතින් එතනත් සිද්ධියක් තමයි නිකන් වෙන්නේ. ඔව් එහෙම ඉතින් වෙන්නේ ඉතිරියව ඉන්න බෑ. ඉතින් එහෙම ඔය මේ තරහ කියන එක මේ ධර්මයේ තරහ කියන වචනේ නැහැ නේ. ඒ කියන්නේ පටිග කියලා. පටි කියන්නේ ගැටීම කියන එක. එතකොට ගැටීම ඇති වෙන්න පුළුවන් හේතු 9ක් ගැන ධර්මයේ කියනවා. තමන්ගේ තමන්ට පළවෙනිම තමන්ට තමන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න යමක්කින් බාධාවක් වෙනකොට ඒ දේ කෙරෙහි ගැටීමක් එන්න පුළුවන්. ඒතර මගේ බලාපොරොත්තුවක් තියනවා හිත එකඟ කරගන්න. පැයක් වාඩි වෙලා ඉන්න. දැන් මේ දුවන හිත නිසා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බෑ. මේ රිදෙන ඇඟ නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. එතකොට අන්න හිත කෙරෙහි තරහ එන ඇඟ කෙරෙහි තරහ. ඒ නිසා මේ ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් කෙරෙහි තරහක් එන්න පුළුවන්. තමන් ගැනත් එන්න. මිනිස්සු ගැනත් එන්න පුළුවන්. සත්තු ගැනත් එන්න. අවුවැස්ස ගැනත් එන්න. මේ වැදගත් වෙන්නේ මේ මේක තේරුම් ගන්න එක. තේරුම් අරගෙන අර විදිහට මේ ඒ භාවනා කරන වෙලාවට තරහ එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මේ ඒ තරහ ආපු බව දැනගන්න ලේසි භාවනා කරන වෙලාව. හඳුනා ගන්න ඉක්මනටම තරහක් ආවා කියලා. එතකොට තරහ නැති වෙලාවක අර වගේ පරණ හිතේ තියෙන තරහවල මතු කරගන්න. ඒ අයව මතක් කරගන්න. දැන් එයා මා ඉස්සරහ ඉන්නවා නම් මොකද? ඒ අපි දැන් හුඟක් වෙලා කතා කරපු නිසා ඒ භාවනාව ටිකක් වෙලා කරමු දැන්. මේ මෛත්‍රී භාවනාව. බෙහෙත පහස්යෙන් වාඩි වෙන්නකෝ. ටික වෙලාවක් වැඩි වෙලා නම් මිනිත්තු 5ක් විතර ඒ ඉරියව්ව ඉන්න පුළුවන්. කියලා ශරීරයේ පැත්තෙන් හොඳට පහසුවක් සැපක් දැනෙන විදිහට වාඩි වෙන්න ගන්නවා. සුඛිත වෙන්නේ Taman සබවන් දරන. සුඛිත වෙන්නේ මගේ හිතයි. සුඛිත වෙන්නේ මගේ දෙයයි. ලෙඩ වෙන්නේ සහ දුරවල වෙන්නේ Taman ගේම හිතයි. සුවසී නිදාගෙන සුවසී යවතුනි. මේ දිනාතම තිරුවන්.